ගරු රත්න ගමගේ මන්ත්‍රීතුමා නියෝජ්‍යමතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
මූල ආසනාරූඪ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, අද දවසේ මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තියෙන පරිපූර්ණ කැස්තමේන්තුවට අදාළව අපිට කතාබහ කරගන්න තියෙනවා. විශේෂයෙන්ම මේ පරිපූරක ඇස්තමේන්තුව යොමු කරලා තියෙන්නේ පෞගේ දවසේ ලෝකේ තියෙන විශේෂයෙන්ම ඉන්ධන අර්බුදයත් සමගම, මේ වසනකාරී තත්ත්වයත් සමගම ඇති වූ ඉන්ධන අර්බුදයත් සමග අපේ රටේ පීඩා විඳින විවිධ ශේෂ්ත්‍රයන් සඳහා සහන ලබා දීමට, රජයක් වශයෙන් අපි පළවෙනි මොහොතේ අපි තේරුම් ගත්තා ලෝක අර්බුදයක් ගෝලි අර්බුදයක් පැවිදිණු මොහොතක ඒ අර්බුදයේ ප්‍රතිඵල අපේ වගේ රටකට අත්පත් වෙනකොට අපේ රටේ මොන මොන ශේෂ්ත්‍රවලද මේ අර්බුදේ මුහුණ දෙන්නේ. විශේෂයෙන් අපේ රටේ නිෂ්පාදන ශේෂ්ත්‍රයත් එක්ක බැඳිච්ච ප්‍රජාවකට තමයි මේකේ බරපතල ගැටලුවට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබුණේ. විශේෂයෙන්ම ගොවි ජනතාව, ධීවර ජනතාව, කුඩා තේවතු හිමියන්, ඒ වගේම මේ ශේෂ්ත්‍රයත් එක්ක නිෂ්පාදන ආර්ථික කර්මාන්ත ශේෂ්ත්‍රවල නියුතු ප්‍රජාවට, ඒ වගේම ආර්ථික මට්ටමින් පහළ විශේෂයෙන්ම අස්වැසුමලාභීන් වැනි අය. ඊළඟට විශේෂයෙන්ම මෙතනින් බලපාන ප්‍රශ්නයක් තමයි විදුලිය නිෂ්පාදනය කිරීමේදී බලපාන ඉන්ධන අර්බුදයන. ඒ නිසා විදුලි පාරිභෝගිකයින්ට මේ ප්‍රශ්නේ මුහුණ දෙනවා. මෙන්න මේ ශේෂ්ත්‍ර සඳහා කඩිනම් සහන ලබා දීමේ අරමුණෙන් රජය මේ සඳහා පරිපූර්ණ ඇස්තමේන්තුවක් යොමු කරලා තියෙන බිලියන 100ක. මේ ඇස්තමේන්තුව තුළින් රටේ ජනතාවට කෙටි කාලීන පහසුකම් ලැබුණා. විශේෂයෙන් මගේ අමාත්‍යාංශයේ යටතේ තියෙන අපේ ගරු මන්ත්‍රීතුමාගේ දැන් කතාවෙදිත් ඉදිරිපත් කරා ධීවර ප්‍රජාව සඳහා ප්‍රධානම දේ බලපාන ඉන්ධන ප්‍රශ්නේ. ඉන්ධන මත තෙල් මත තමයි මේ කර්මාන්තය පවතින්නේ. ඒ නිසා ධීවර කර්මාන්තයෙන් යුතු ජනතාව වෙනුවෙන් විශේෂයෙන්ම සුළුපන්න ධීවර කාර්මිකයින්ට මාසකට රුපියල් 31,250යි කෙටි කාලීන මාස 3යි 93,750ක සානාධාරයක් සඳහා මුදල් වෙන් කරා යාත්‍රා 35,000කට. ඒ වගේම බහුදින ධීවර යාත්‍රා සඳහා අපි දන්න බහුදින ධීවර යාත්‍රාවකට අතිවිශාල ඉන්ධන ප්‍රමාණයක් වැය වෙනවා. ඒ වැය වෙන නිසා බහුදින ධීවර යාත්‍රාවක් සඳහා එකවර 100,000කමාරක සානාධාරයක් සැපිව මේ මාස 3ක කාලයක් සඳහා. ඉතින් අපි ඒක මේ මොහොතේ අස්වසිල්ලක්. අපි දන්න මේකේ විශාල වියදමක් කරන අපේ නිහතමානීව දන්න ප්‍රජාවක් වශයෙන් තීරුම් ගත්ත එක තක්සේරුවක් තියෙනවා. අපි මේකෙන් පීඩාවට පත් වෙනවා කියලා දන්න නිසා, ඒ අවබෝධයක් තියෙන නිසා තමයි ධීවර ප්‍රජාට මේ සහනය ලබා දුන්නේ. ගොවි ජනතාවටත් ඒ සහනය ලබා දුන්නා. ඒ වගේම කුඩා තේවතු හිමියන්ටත් ලබා දුන්නා. විදුලි පාරිභෝගිකයන්ට ලබා දුන්නා. එතකොට අද මෙතුමන්ලගේ පැත්තෙන් ඉදිරිපත් කරන්නේ මේක හොඳ නැද්ද? නරකද මේක? නාමල් රාජපක්ෂ මහත්තයා මෙතන ආවනේ. අර මොකද්ද බලාගෙන ඉන්නේ ජනාධිපති වෙනවා කියලා? අනේ ඇත්ත ෂෝක් මරුබඩුව. නියම කතාවක් කරා, නියමට පරිණතභාවය පෙන්නුවා. අන්න නියම අනාගතේ මම බලා හිටිය සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට හරි හිනාය වෙලාවේ කතා කරන වෙලාවේ මම දන්නේ මොන විදිය සිහිනයක්ද තියාගෙන ඉන්නේ කියලා. එහෙනම් එකක් තව ඉගෙන ගන්න වෙනවා. අඩු ගානේ කතාවක් කරන හැටි තේරුම් ගන්න. සහ එහෙම මේ ඕඩියන්ස් එකට මයික් එකට එක එක චැනල් වලට දාන්න කතා කියලා හරියන්නේ නැහැ. පරිණත වෙන්න එපැයි කතා කරා ආව ගියා. මම අහන්නේ එතුමගෙන් අහන්නේ මේ සහන ලබා දෙනට විරුද්ධද? අද ඇවිල්ලා කතා කරේ ධීවර ජනතාවට සහන ලබා දෙන එතුම විරුද්ධද? මෙතන හිටියනම් අහන්න තිබුණා. කියා ගියා. ඉන්නේ නැහැ, වැඩි වෙලා ඉන්න බෑ. ගොවි ජනතාවට සහන දෙනවද විරුද්ධද? කුඩා තේවතු හිමියන්ට සහන දෙනවද විරුද්ධද? විදුලි පාරිභෝගිකට සහන දෙනවද විරුද්ධද? මට දැන් එතුමගේ හිස්පුටෝ බලන් කතා කරන්න වෙලා තියෙයි. මෙතන මොකද ඒ අයිය නායක දෙයියන්ට කොළෙහිත්ත කාලේ යනවා වගේ තමයි මෙතන වෙලා තියෙන්නේ. ඒක දිහා බලාගෙන කතා කරන්න වෙලා තියෙන්නේ. අඩු ගානේ මොකක් හරි තියෙනවා, හරි කුළුණක්වත් පොතක්වත් සොහොන් පොතක් හරි තියෙන්න එපා ඔතන. මොකක් හරි කතා කරන්න. ඒ නිසා කියනවා නම් කියන දේ වගකීමක් තියෙන නිසා අපි අහන්නේ. නාමල් මහත්තයලගෙන් අහන්නේ ගොවි ජනතාවට, ධීවර ජනතාවට, කුඩා තේවතු හිමියට, ඒ වගේම කර්මාන්ත කරුවට, විදුලි පාරිභෝගිකයට, අස්වැසුමලාභියට අපේ රජෙන් සහන දෙන්නට විරුද්ධද නැද්ද ප්‍රකාශයක් කරන්න? ඒ ගැන දැන් ඇවිල්ලා පුළුවන් නම් ප්‍රකාශයක් කරලා යන්න මෙතනට ඇවිල්ලා. විරුද්ධයි කියන එක කියන්නේ. ඒ නිසා මේ සහන ලබා දීමේ චේතනාවෙන් කරන මේ ගෙනාපු යෝජනාවට, මේ අස්තමේන්තුවට අද මෙතුමල්ලගේ පැත්තෙන් උත්තර නැත. දැන් මේ කරන්න දෙයක් නැහැ නේ, මේ කාලේ කියන්න දෙයක් නැහැ. පෞගේ දවස්වලම මේක යන්නේ ලොකු දෙවන්ත රටාවක් කරන ආණ්ඩුව වට්ටන්න වැඩ පිළිලක් කතා කර කර යනවා. කොහේ වට්ටා පිස්සු කොහේ වට්ටා වට්ටයි පෙල්ලනවා එක්ක පෞගේ දවස්වල පෙල්ලයි. කොහේ පෙල්ලන්නේ? කෙණ්ඩ පෙරලිලා රටවටේ දැන් ගිහිල්ලා කෙණ්ඩ තමයි පෙරලිලා තියෙන්නේ මේ ගොල්ලන්ගේ. එනිසා අපි කියන්නේ එතුමන්ලා මෙතන යනවා මේ චෞර කල්ලියක් එකතු වෙලා ගෙනියනවා, දැවැන්ත වැඩපිළක් ගෙනියන ඒගොල්ලෝ. ඒ තමයි එක් එක් පුද්ගලෙන් ඉලක්ක කරගත්තු මඩ ප්‍රහාර නිකුත් කරන කාලයක් ගත්ත අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂතුමා රංගදිසා නායකතුමාට දිගට ආරාට ගන්න පටන් ගත්තා. දැන් ඒ ජවනිකා පොඩ්ඩක් ඉවර කළ පැත්තකින් තිබුණා. ඊළඟට ප්‍රහාරයන් නිකුත් කරා ශානි අබේසේකර මහත්තයට. ඒකත් දැන් පොඩ්ඩක් නතර කරලා තියෙන తాවකාලිකව. ඊළඟට මහජන ආරක්ෂා අමාත්‍යාංශයේ ලේකම්තුමා විශ්‍රාමික ජේසු නියෝජ්‍ය පොලිස්පතිතුමා රවිසන් රත්නමැතිතුමාට ප්‍රහාරයන් නිකුත් කරගෙන ගියා. දැන් පොඩ්ඩක් නතර කරගෙන තියෙ. ඊළඟට ගියා එතුමන්ලා අගමිනිසුරතුමා ඉලක්ක කරගෙන ගියා ප්‍රහාරයක් කරන් ගියා. ඒකත් දැන් පොඩ්ඩක් නතර කළා. දැන් අල්ලගත්තා කවුද අල්ලගත්තේ? දැන් නාමල් මහත්තයා කතාවේදී කිව්වේ දැන් අල්ලගත්ත පොලිස්පතිතුමා. ඊයේ ප්‍රකාශයන් නිකුත් කරා එතුමන්ලගේ පක්ෂේ මහලේකම් සාගරකාරී සම්මහත්තයා කිව්වා මේ පොලිස්පතිතුමා 37 වෙනියයි කිව්වා. මොකද්ද මේ? මහපාර ගිහිලා ජනතාවගෙන් පහර කෑමට ලක් වෙලා නසිනවයි කියලා කිව්වා. ඒ නිසා ත්‍රස්තවාදී නායකයෙක් කරපු ප්‍රකාශයක්. ත්‍රස්තවාදී නායකයෙක් කරපු ප්‍රකාශය. මම මහජන ආරක්ෂක එමුතුමාගෙන් ඉල්ලීමක් කරනවා කඩිනමින් මේ සඳහා පරීක්ෂණයක් කරන්න කියලා. නියෝජ්‍ය එමුතුමා ඉන්නවා. මම ඔබතුමාගෙන් ඉල්ලනවා කඩිනම් පරීක්ෂණයක්. ත්‍රස්තවාදී නායකයෙක් කරපු ප්‍රකාශය. එතුමා පක්ෂ මහලේකම් ජාතික සංවිධායක ඒත් කියන්නේ එහා සමාන. මේ යන්නේ එක ලයින් එකක් කියන්නේ බොහොම පැහැදිලි. මේකින් එක අතර අවස්ථා සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා බොහොම පැහැදිලිව කියන්නේ රටක් කරන්න අපි සෑහෙන උත්සාහ කරගෙන යන අපේ රටේ විසම කරු ජනාධිපතිතුමා වසනයක් අර්බුදයක් ආපු වෙලාවේ තමයි පරිපූර්ණ කැස්තමේන්තුවක් ගදලා මේදී බිලියන 100ක සානාධාර ප්‍රමාණයක් දෙන්නේ යන්නේ. මේ මොනවයි කතා කරන්නේ ඇදවිල විභාග ගැන කියනවා ඇවිල්ලා මෙතන. විභාග ගැන අහගන්නේ පහ. එයාලා ඉතින් කාමර ඇතුළට විභාග ලියපු කට්ටියනේ. කාමර ඇතුළේ AC එක දා විභාග ලියපු අය. අද උදේ අගමැතිතුමේ ප්‍රකාශයක් කරා කාල පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව හෙට දවසේ පස්වෙනිදා තීරණයක් ගන්නවා කියලා විභාග කොමසාරිස්තුමිය මාධ්‍යවලට ප්‍රකාශයක් කරලා තියුණා. හෙට දවසේ කාලගුණ තත්ත්වය සම්බන්ධව නේද නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍යතුමා? හෙට නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍යතුමා ඉන්නව මෙතන. හෙට දවසේ ඒ ගැන තීන්දුවක් ගන්නවා කියලා ප්‍රකාශ කරා. දැන් මෙයා කියන විභාග ගැන මොකද කරන්නේ? අනේ අපෙන් අහගන්න එපා. විභාග ලියපුවට කාමර ඇතුළට වෙලා AC දාගෙන තනියම විභාග ලියපුවානේ. විභාගයක් කොහොමද දන්නේ? තීරණවත් දන්නේ? විභාගයක් කියන්නේ මහන්සි වෙන හැටි දන්නවත් දන්නේ? පොතපත කියලා තියෙද්ද දන්නේ? මේ නිකන් කතා කරන්න එපා. ඒ නිසා ඔయిత වැඩිය තව පොඩ්ඩක් සූදානම් වෙලෙන්න කතාවක් කරා. අද මෙතන ඇවිල්ලා ටෝක් දීලා යනවා. ඉන්නවනම් පුළුවන් නම් ඉන්නකෝ දැන්. කොහේ හරි ඉන්නවනම් ඇවිල්ලා කතා කරන්න. දෙන්න පුළුවන් නම් මේවට උත්තර. ඒ නිසා ජනාධිපති වෙන සීන පිස්සු කතා මොන ජනාධිපති? ඊට පාර බෙලියත්ත ප්‍රාදීත බවට ඉල්ලන්න පුළුවන් ඕන්න. ඈ? ආද කියනවා ඇවිල්ලා මෙතන. ඈ? ඔව් අන්න වන්දනාගාරකනේ. එයාගේ ෆේවරිට් එකක්නේ. වන්දනාගාර ගැටලුව සම්බන්ධ අපි දන්නවා. අරුබුදයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ අර්බුදයේ හිඳ අපි තේරුම් ගත්තා. දැන් ඊ අපි දකුණු පළාතේ නියෝජ්‍ය කාර්යක් සභා සභාපතිතුමනි ගරු ආණ්ඩුකාරතුමයි අපි දේශපාලන අධිකාරියයි දකුණු පළාතේ
නියෝජ්‍යමන්තව තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
දකුණු පළාතේ මන්දරාගාර පහක් තියෙනවා. එකක් බූස්ස, ගාල්ල, මාතර, අඟුරුකොළ පැලැස්ස, වීරවිල මන්දනාගාර අධිකාරිතුමන්ල එතනට කැඳවලා ත්‍රිවිධ හමුදා පොලිසිය ගෙනල්ලා අපි කතා කරා ප්‍රශ්න පිළිබඳ. අපි දන්නවා 450ක් ගාල් කරන්න ඕන රඳිපියන් සිටියුතු ගාල්ල බන්ධනාගාරේ 2000ක් ඉන්නවා. ප්‍රමාණය වැඩි වෙලා ඇත්ත කතාව. මාතර 3 ගුණයක් වැඩි වෙලා තියෙනවා. අගුණකොළ පැස 700ක් ඉන්න ඕන එක 3000යි ඉන්නේ. අපි දන්නවා ඒකට ප්‍රශ්න විසඳුමු අපි දැන් සාකච්ඡා කරලා තියෙනවා. ගරු අපේ බන්ධනාගාර ඇමතිතුමා අධිකරණ ඇමතිතුමා මේකට පිළියම් යොදලා තියෙනවා. 2027-28 වෙනකොට එයාට පහසුකම් සහිත ස්ථානයක් බවට පත් කරා. ඒ නිසා අද පුවත්පතේ සඳහන් වෙන දියුණුව පුවත්පතේ වන්දනාගාරවල ගැටලු සම්බන්ධ මේ අරුබුදේ සම්බන්ධව සංවිධානාත්මක කල්ලියක් විසින් සිදු කරන කටයුත්තක් කියනක අද දියුණුව පුවත්පතේ සටහන් වෙනවා. මං ගරු ආනන්ද විජේපාල ඇමතිතුමාගේ වන්දනාගාර ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින වහා මේ සම්බන්ධව සොයා බලයි. ඒ වෙන සිද්ධි මේ කරන ප්‍රකාශයයි අතර කිසියම් අන්තර් සම්බන්ධයක් තියේදයි දෝෂකයක් තියෙනවා. දෝෂකයක් පවතී. ඒ නිසා වහාම පරීක්ෂණයක් කරන්න කියලා කියනවා. ඒ නිසා මේක බරපතලයි ප්‍රශ්නය. බන්ධනාගාර මේ සිද්ධියට අදාළව තමයි. එයින් තියෙන ප්‍රධාන ඒ සම්බන්ධ බන්ධනාගාර තදබලයේ එක හේතුවක් තමයි කියන්නේ අධිකරණ පද්ධතිය කාර්යක්ෂම යුතුයි කියලා. ඒ නිසා මේ මිනිසුරුවන්ගේ වයස් සීමා, විශ්‍රාමික වයස් සීමා, මිනිසුරුවන් වැඩි කිරීම, අධිකරණ ප්‍රමාණය වැඩි කිරීම ඒක එක පිළියමක්. ඒ නිසා මේ එකිනෙකට එකක් ගැළපීමක්. සයතුමා කියන්නේ පොලිස්පතිවරුන්ට මේ තත්ත්වයේ උදා වුණේ තමුන්නාසල හින්දා. මට මතක් වෙනවා මුලාසන රූඩ ගරු නියෝජකාරක සභා සභාපතිතුමියනි, කොමියුනිස් ප්‍රකාශනයේ තියෙන මෙන්න මෙහෙම දෙයක්. මේ විදි අවිචාරවත් පාලනය කරපු පාලකයන් රටක ඉතිහාසයේ මෙවැනි පාලකයන් රටක සියල්ල විනාශයි. ඒක කියන්නේ ශුද්ධ වූ සියල්ල කෙලසෙන්නේය, ඝනීභූත වූ සියල්ල වාෂ්පශීලී වන්නේය. ඉහළ මණ්ඩවල සිට ප්‍රභාවත්ව දීප්තිමත්ව හිටපු විනිසුරුවරුන්, නීතිවේදීන්, කලාකරුවන්, පූජකයින්ගේ ප්‍රභා මණ්ඩල අහෝසි වන්නේ මෙතුමල්ලගේ පාලන කාලය තුළ අවිචාරවත් කාලයක හිටපු අපේ රටේ වටිනා ඉහළ උසස් තනතුරු දැරුව අයට මේ තත්ත්වය උදා වුණා. ඒ නිසා මෙන්න මේ පරිපූර්ණකය අස්තමේන්තුව සඳහා අපි ඉල්ලා සිටින විපක්ෂ තමුන්නාසලාගේ සහයෝගය ලබා දෙන්නේ කියලා ඉල්ලා සිටිමින් මම නිහ නොබෝ මිස්තුති.